කුමාර දිසානායක මහත්මයා කතා කරමු.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මුදල් අමාත්‍යතුමා, අද රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයේ ගැඹුරත්, ඒ වගේම විසඳුම් සොයාගත යුතු මාවත පිළිබඳවත් යම් අදහසක් ඉදිරිපත් කරා. ඒ වගේම එතුමා මේක කිව්වා වෙස්වලාගත් ආශිර්වාදයක් කියලා. හැබැයි මුදල් අමාත්‍යතුමා, මේක වෙස්වලාගත් මාරාන්තික ආශිර්වාදයක්. වෙස්වලාගෙනවත් මේ වගේ ආශිර්වාද නොපෙනේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ මොකද දීර්ඝ කාලයක් අපේ රට අනුගමනය කළද ආර්ථික ප්‍රතිපත්ති බරපතල ප්‍රතිවිපාක වලට අද මුහුණ දෙමින් තිබෙනවා. මේ පාර්ලිමේන්තුවෙත් මේ පිටතත් දීර්ඝ කාලයක් මුළුල්ලේ අපි පෙන්වා දෙන්න ලැබුවා. මේ පැවති පාලනයන් සහ පවතින පාලනයන්, මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික සංවර්ධන උපාය මාර්ගයේ අපේ රට ඉතාමත් අසීරු තැනකට හෙළෙන බව අද ඒක අපි ඇස් ඉදිරිපිට පෙනෙමින් තිබෙනවා. අපි බොහෝ විට ඉදිරිපත් කරන අදහස් අද නැවත වතාවක් මුදල් අමාත්‍යවරයා විසින් පුනරුච්චාරණය කර තිබෙනවා. අපේ ආර්ථිකයේ දිගුකාලීනය වශයෙන් ප්‍රධාන අර්බුද පහකට මුහුණ දී තිබුණා. පළමු අර්බුදය තමයි ඔබතුමා කිව් පරිදිම රාජ්‍ය ආදායම හීනවීම. 1996 දී 23%ක් තිබුණු රාජ්‍ය ආදායම 2015 වෙනකොට 11.5 දක්වා හරි අඩකින් කඩා වැටුණා. එනිසා අපිට සැලස්මක් තිබුණේ නැහැ කෙසේද අපි මේ රාජ්‍ය ආදායම් පංගුව වැඩි කර ගැනීම සඳහා නිශ්චිත දැක්මක් සහිතව ඔහේ පාලනය කරනට ඔහේ ගිනිච්ච ආර්ථිකය. ඊළඟ ප්‍රධාන අර්බුදය අපේ රටේ නිර්මාණ වුණේ ආනයන අපනයන අතර පරතරය. අපේ වෙළඳ ශේෂය දීර්ඝ ලෙස වර්ධනය වෙන්න පටන් ගත්තා. 1978 අපි දළ වෙළඳ ශේෂයක් තිබුණා. හැබැයි එය ගිය අවුරුද්ද වෙනකොට අපිට බිලියන 8.5ක ඍණ වෙළඳ ශේෂය දක්වා වර්ධනය වී තිබෙනවා. එනිසා මේ ආනයන අපනයන අතර ඇති වී තියෙන පරතරය විසඳා ගැනීම සඳහා දැක්මක් සහිත රට පාලනය කරේ නැහැ. තුන්වෙනුව අපි විශාල ණය අර්බුදයකට මුහුණ දුන්නා. විශේෂයෙන්ම වාණිජ 2017 ඉඳන් ජාත්‍යන්තර බැඳුම් කර විකිණීමේ ණය ලබා ගැනීමට පෙළඹුණා. මේ ණය විශාල කොන්ක්‍රීට් වනාන්තර ගොඩනැගුවා වෙනුවට රටේ සැබෑවින්ම සංවර්ධන උපාය මාර්ගයක් සහ ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වූ සංවර්ධන මාවතකට මෙන්න යොදවන්න අසමත් වුණා. අද ඒකේ ප්‍රතිවිපාක බවට පත් වී තිබෙනවා. අද අපිට ණය ගෙවා ගන්න බැරි රාජ්‍යයක් බවට පරිවර්තන වී තිබෙනවා. එනිසා දිගු කාලයක් තිස්සේ මේ ණය අරගෙනමින් මේ ගොඩනගෙන කොන්ක්‍රීට් වනාන්තර වලින් ඇතිවිය හැකි ප්‍රතිවිපාක. ගරු කතානායකතුමනි, මට මතකයි මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ග්‍රීසියේ මේ අර්බුදයේ මතුවෙනකොට 2003 වකවානුවේ අර්බුදයේ මතුවෙනකොට එහි කොමියුනිස් පක්ෂයේ නායිකාව කිව්වා ඔලිම්පික් උළෙල තියලා ඉවරනකොට කිව්වා ඒ කොමියුනිස් පක්ෂයේ නායිකාව මේ රටේ ජනතාවට කණ්ඩ වෙන්නේ මේ ඉදි කරලා තිබෙන කොන්ක්‍රීට් කියලා. අදත් එහෙම. අපි මා සංවර්ධන ව්‍යාපෘති ලෙස මේවා උවා දක්වන්න පටන් ගත්තා. ඒ වාස්සේ අතිශය දූෂිත ගනුදෙනු ඇති වුණා. අද මේ ණයබර මේ රටේ සංවර්ධන වෙනින් හෝ මේ රටේ ජනතාවගේ ජන ජීවිත ඉහළ නැන්වීම වෙනුවෙන් ගන්න ලද ණය බරට වඩා මේ බරක් බවට පත් වී තිබෙන ඒ අතර ඇති වී තිබෙන අතිශය දූෂිත ගනුදෙනු. එනිසා මේ ණය අර්බුදය අද අපේ රටේ ගෙල දක්වාම ගිලී තිබෙනවා. ඒකට තමුන්වහන්සේලා උපාය මාර්ගයක් හැදුවේ. හතරවෙනුව අපේ රටේ ක්‍රමානුකූල නිෂ්පාදනය කඩාවැටෙන්න පටන් ගත්තා. මේ නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා අපේ කර්මාන්තසල වැහෙනකොට, අපේ තේ නිෂ්පාදනයේ ඵලදායිතාවය අඩු වෙනකොට කිසිදු සලස්මක් සකස් කරගන්න බැරි වුණා. එනිසා හැමදේම ආනයන මත රඳාපවතින රටේ ජාතික සම්පත් විකුණමින්, පාළුවට යමින්, කඩාවැටෙමින්, කඩදාසි කම්මල් වහමින්, රසායනික කර්මාන්තසල වහමින්, කිසිනි කර්මාන්තසල වහමින්, පොහොර කර්මාන්තසල වහමින්, තේ වතු ටික විකුණමින්, මැරයින් සර්විස් අපේ වැදගත්ම නැවුතෙල් අංශේ විකුණමින් තමුන්නාසල අනුගමනය කරපු ආර්ථික ප්‍රතිවිපාක හැටියට මහා පරිමාණ ලෙස අපේ රටේ නිෂ්පාදනය කඩාවැටෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිවිපාක වලට අද අපි මුහුණ දී තිබෙනවා. පස්වෙනුව අපේ රටේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන අර්බුදය තමයි මේ රටේ ඇතිවෙන ජාතික නිෂ්පාදනය සාධාරණ ලෙස බෙදින්නේ නේ. ඉහළින් ඉතා කුඩා පංගුවක් රටේ ජාතික ධනයෙන් අතිශය විශාල ප්‍රමාණයක් භුක්ති විඳිනවා. සංඛ්‍යා දත්ත වලට ගියොත් රටේ ඉහළම 10% රටේ ජාතික ධනයෙන් 38.4% භුක්ති විඳිනකොට 15% හම් වෙන්නේ රටේ ජාතික ධනයෙන් ජාතික නිෂ්පාදනයෙන් 1.1%. ඉතින් අතිශය අසාධාරණ ආදායම් විෂමතාවයක් ඇති වුණා. මේ සමනය කර ගැනීම සඳහා ආර්ථික වැඩපිළිවෙළක් තමුන්වහන්සේලා ඉදිරිපත් කරන්න අසමත් වී තිබුණා. එනිසා දශක ගණනාවක් මෙරට පාලනය කරන පාලක කණ්ඩායම් විසින් ඇති කරන දේ දිගු ආර්ථික අර්බුදේ දිගු ආර්ථික වැරදි උපාය මාර්ගයේ ප්‍රතිවිපාක වලට අද අපි මුහුණ දෙමින් තිබෙනවා. මා හැමදාමත් කියනවා ගරු කථානායකතුමනි, අපේ රට දුප්පත්, හැබැයි අපේ රටේ පාලකයෝ පොහොසත්. රට දුප්පත් වී පාලකයෝ පොහොසත් උනේ කොහොමද? රට දුප්පත් වී පාලකයෝ පොහොසත් උනේ අන් කවරක්වත් නිසා නෙවෙයි, රට සංවර්ධනය කිරීම සඳහා ආ ධනය පාලකයන් මත තොග ගණන් ගොඩගැහෙන්න පටන් ගත්තා. අද මේකේ ප්‍රතිවිපාක වලට අපේ රටේ සාමාන්‍ය ජනයා පුරවැසියා මුහුණ දෙමින් තිබෙනවා. ආහාර වේලක් සපයා ගන්න බැරුව, වාහනයට තෙල් ටිකක් ගහගන්න බැරුව, ලිප ගෑස් සිලින්ඩරයක් මිලදී ගන්න බැරුව, දරුවට කිරිපිටි ටිකක් මිලදී ගන්න බැරුව, තමන්ගේ කුඹරට පොහොර ටිකක් ගහගන්න බැරුව අතිශය වේදනාකාරී ජන ජීවිතයට අපේ රටේ අද පුරවැසියා මුහුණ දී තිබෙනවා. මේ දිගු කාලයක් ආපු ආර්ථික ගමන විශාල ලෙස අර්බුදයක් ඇති කරා පෞගිය අවුරුදු දෙකමාරකට ආසන්න කාලය තුල ගනු ලැබූ තීන්දුව. විශේෂයෙන් මුදල් අමාත්‍ය තුමා එම තීන්දුව වැරදි ලෙස පිළිගන්නවා. හැබැයි මේව සාමාන්‍ය වැරදිද? බිලියන 650කට ආසන්න මුදල් ප්‍රමාණය, භාණ්ඩාගාර ලැබෙන මුදල් ප්‍රමාණය කපා හැරීම, එය අත්වරද්ද? කුස්කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන යෙදුමක් වන පෝර නතර කිරීම අත්වරද්ද? මේ අර්බුදය තවත් වර්ධනය වෙන ප්‍රධාන හේතුවක් වුණා තොග ගණන් මුදල් මුද්‍රණය කිරීම. මේ තොග ගණන් මුදල් මුද්‍රණය කිරීම අත්වරද්ද? මෙම අර්බුදය තීව්‍ර වෙන්නේ එතුමා කිව් පරිදිම රුපියල ඉතාමත් තක්කඩි හිතුවක්කාර ලෙස 203 රඳවා ගැනීම සඳහා දරපු උත්සාහය, එය සරල අත්වරද්ද? මම මාරාන්තික අත්වරදි. ඔබතුමා දරන 1997 මැයි මාසේ දෙවනිදා තායිලන්තේ මේ වගේම අර්බුදයක් ආවා. ඩොලරයක් වෙනුවෙන්ගේ බාත් 25යි, පහුවදා ඩොලරය වෙනුවෙන් බාත් 50 දක්වා වැඩි වුණා. ඩොලරය බාත් එකට සාපේක්ෂව ඩොලරය විශාල අගයක් ඉහළ ගියා. පසුව මොකද කරේ? ඒ සාමාන්‍ය පුරවැසියෙක්ගිලා නඩුවක් දැම්මා. ඒ නඩුව අනුව තායිලන්තේ මහ බැංකුවේ අධිපතිවරයා හිරේ ගියා. මේ රුපියල කඩා ඒ තමන්ගේ මුදල පාලනය කරගන්න බැරි වීමේ වැරද්දට මහ බැංකුවේ අධිපතිවරයා හිරේ ගියා තායිලන්තේ. මෙහෙමයි මේ රටක් මුළුමනින්ම ආර්ථික විනාශ කරලා, රටක් මුළුමනින්ම කාබාසිනය කරලා, රටේ පුරවැසියන්ට ලෙඩුන්ට බෙහෙතක් ගේන්න බැරි තත්ත්වයක් ඇති කරලා, රටේ පොහොර ටික ලබා දෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා, කුසට ආහාර වේලක් උපයා ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා, කර්මාන්තවලට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීම බැරි තත්ත්වයක් ඇති කරලා, මුළු රටක්ම ආර්ථික අමුසෝන බවට පරිවර්තනය කරලා, අනේ අපි අතින් හීනි වැරද්දක් වුණා කියලා පිළිගැනීම සාධාරණ. ඒක කොහොමද කුඩා වැරද්දක් වෙන්නේ? ඒක මාරාන්තික වැරද්දක්. ඒ වැරද්ද හැසිරුවේ කවුද? ඒ වැරද්දට මූලික වශයෙන් මේ ජනාධිපතිවරයා වග කියන්න උනා. ඔහු තමයි මේ රට පාලනය කිරීම පිළිබඳ පාලකයා. ඔහු මේ වගකීමෙන් අත්හරින්න පුළුවන්ද? වග කියන්න උනා. මේ කැබිනට් මණ්ඩලයට ඒ වගකීමෙන් මුදාහැරෙන්න පුළුවන්ද? මේ කැබිනට් පත්‍රිකා සම්මත වෙනකොට, මුදල් තොග ගණන් අච්චු ගහනකොට, බොරු අයවැයලේකන ඉදිරිපත් කරනකොට, බොරු සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනකොට, ඒව අනුමත කරපු කැබිනට් මණ්ඩලය, ඒ කැබිනට් මණ්ඩලයට මේ වගකීමෙන් අත්හරින්න පුළුවන්ද? මේ වගකීමේ මුදල් අමාත්‍යවරයාට අත්හරින්න පුළුවන්ද? විශේෂම ඔබ දන්නෝ මේ 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 හිටපු මුදල් අමාත්‍යවරු දෙදෙනාම, එක්කෙනෙක් මහින්ද රාජපක්ෂ, අනිත් එක නා ගෝඨාභය, අනිත් එක නා බැසිල් රාජපක්ෂ, මේ දෙදෙනාට මේ වගකීමෙන් අත්හරින්න පුළුවන්ද? රටක් ආර්ථික වශයෙන් අමුසෝන බවට පරිවර්තනය කරලා, අනේ අපි අතින් සුදා වැරද්දක් වුණා, අපි ස්වයං මේක පිළිගන්න කැමති, පිළිගැනීමත් ලොකු දෙයක් නේ වගේ කියන එක සාධාරණ නෑ. මේක කුඩා වැරද්දක් නේ, මාරාන්තික වැරද්දක්. එහෙනම් මේ මාරාන්තික වැරද්ද නිවැරදි කරගත හැකි වන්නේ මෙවැනි ආර්ථික වශයෙන් විශාල ප්‍රපාතයකට, මේ විශාල ජන පීඩාවට ලක් කරපු පාලක කණ්ඩායම ඉවත් වෙන්න ඕන. එසේ නැතො කොහොමද මේකට සාධාරණ කිටුවන්නේ? එය කුඩා කුඩා පුටුමාරු කිරීම, කුඩා කුඩා තනතුරු මාරු කිරීම නෙවෙයි. මම ඔබතුමාගේ තනතුරු පිළිබඳ ප්‍රශ්න කරනවා නෙවෙයි. හැබැයි එයින් මේට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඔබතුමා අවසාන වශයෙන් කිව්වේ මොකද්ද? මේ සඳහා පාර්ලිමේන්තු ඔක්කොම එකතු වෙන්න ඕන. ඔව්, එහෙම එකතුවක් අවශ්‍යයි. මොකද අපි ඇස් ඉදිරිපිට තිබෙන්නේ විශාල විනාශයක් නම්, විශාල ආර්ථික කඩාවැටීමක් නම්, ඒ ආර්ථික කඩාවැටීම අපේ ඇස් ඉදිරිපිට විද්‍යාමනමින් තිබෙනවා නම්, මේ යග ජුනි මුල වෙනකොට මොනතරම් ආර්ථික අවපාත කඩාවැටීමකට අපේ රට යාවිද? පුරවැසියන්ට ආහාර වේල සපයා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා නේද? මේ ව්‍යසනය අපි ඉස්සරහා දකිනකොට අපිට බියජනක චිත්‍රයක් හැදෙනවා. ඒක ඇත්ත. බියජනක චිත්‍රයක් අපි ඉස්සරහා තිබෙන්නේ. එහෙනම් සද්භාවයෙන් ඕන කාගෙන්ද? සද්භාවයෙන් ඕන විපක්ෂ නෙවෙයි, ආණ්ඩුවෙන්. ආණ්ඩුවෙන් සද්භාවයෙන් ඕන. මේ අර්බුදය වර්ධනය කරන්න අවුරුදු දෙකමාරක් මේ පාර්ලිමේන්තුවෙත් මේ පිටතත් මේ ගනු ලැබූ තීන්දුව පිළිබඳ මොනතරම් කතා කරාද? මේ බදු සහනය 2020 ජනවාරි මාසේ පළවෙනිදා ලබා දෙනකොට, දෙදා ශිෂ්‍යක අත්තරයි කියලා බලාපොරොත්තුන දෙදා ශිෂ්‍යදක අත්තරයි කියලා බලාපොරොත්තුන කරේ නැත මුනාසල තමුනාසල එක ඉතාමත් ආස්වාදයෙන් කතා කරන්න පටන් ගත්තා අපේ කර්මාන්ත ඉහිලා දන්වන්න අපේ ආයෝජන ඉහිලා දන්වන්න අපේ පෞද්ගලිකන් සිදිරි දෙන්න තමයි මේව කරේ කියලා කිසි ප්‍රතිඵලයක් අත්පත් කරගන්නේ නැහැ ඒ ප්‍රතිවිපාකවල මුදල් තොග ගණන් අච්චු ගන්නකොට මේ පාර්ලිමේන්තු කිව්වා මේ විදිහට මුදල් අච්චු ගන්න එපා විශාල උද්දමනයක් ඉහිලට එනවා පුරවැසියන් බහඬ මිලදී ගේ බහඬ සහ සේවා මිලදී ගැනීමේ බැරි තත්ත්වයක් ඇති වෙනවා මේක සිම්බාබ්වේ ආර්ථික උපාය මාර්ගයේ යන්න කියලා කිව්වා ඒ වෙලාවේ නව ආර්ථික සැලස් නව ආර්ථික න්‍යායක් නව මූල්‍ය න්‍යාය කියලා කබ්‍රාල් මෙතන දොඩන්න පටන් ගත්තා එහිමයි ඒ කියන්නේ කිසුවකට අහුම්කන් නොදුණු පාලකයෝ කිසුවක් බැරෑරුම්ම කල්පනා නොකරු පාලකයෝ ඒ පාලකෙන්ට හරිම කහරියන කණ්ඩායමක් හිටියා ඔවුන් මේ ආස්වාදෙන් දොඩවන්න පටන් ගත්තා සමහර එමතුරු ඇවිල්ලා කිව්වා අපිට ඇත්ත තරම් මුදල් තියෙනවා කිව්වා කලබල වෙන්න එපා කිව්වා මේ පාර්ලිමේන්තුවේම කිව්වනේ දැන් තමුන්වන්ස අද කියන අරබුදයක් හැබැයි මේ ඉස්සරහා ඉන්න පහම ආණ්ඩු එමතුරුම කිව්වා ඇත්ත තරම් මුදල් තියෙනවා කිව්වා අපි මොකද්ද පාරවල්
වෙන් කරපු කාලය අවසන්
මට විනාඩි 3ක් 2ක් දෙන්න කතා නම් මම අවසන් කරනවා පාරවල් ලක්ෂයක් කොන්ක්‍රීට් කරනවා කිව්වා මහා දවන්ත මේ අරබුදයක් තියද්දි රත්නපුර හයිවේ හදන්න මුල්කල් තියන්න පටන් ගන්න මේ මෙවැනි අරබුදයක් තිබීදී කොටි ප්‍රකොටි ගණන් වියදම් කරලා තව හයිවේ වලට මුල්ගල තියන්න පටන් ගන්න. ජනතාවගේ කුසගින්න පිළිබඳ ප්‍රශ්න කල්පනා කරේ නැහැ. ඒ නිසා දැන් මේ රට අලුත් පරිවර්තන ලක් කරන්න අවශ්‍ය ඒ අවශ්‍ය නම් ඉස්සරලා මාණ්ඩු පැත්තෙන් සත්භාවය පෙන්වන්න ඕන. අපි ලැස්සි. හැබැයි ගරු කතානායකතුමනි මේයට මූලික වගකීම්තා වන ගෝඨාභය රාජපක්ෂ මුලසුනේ තබාගෙන ගොඩ නගන කිසිදු සර්වපාක්ෂික ආණ්ඩුවකින් මේකට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔව් ඉවත් වෙනවා නම් අග්‍රාමාත්‍යවරු ඉවත් වෙනවා නම් පාර්ලිමේන්තුව තුළ යම් එකකතාවයකට අපි සූදානම්. එහෙම නැතුව කිසිවකට අහුම්කන් නොදී කුසි විද්‍යාඥයන්ට අහුම්කන් නොදී ආර්ථික විශේෂඥයන්ට අහුම්කන් නොදී වෛද්‍ය විශේෂඥවරුන්ට අහුම්කන් නොදී හිතුවක්කාර රටපාලන කර පාලකේ මුලසුනේ තියාගෙන ඔබතුමා යෝජනා කරනවද අපිට සර්වපාක්ෂික ආණ්ඩුව දන්න. ඒකට අපි ලෑස්ති නෑ. හැබැයි ඔව් විශේෂම ඔබතුමා මත 20 ගේන වෙලාවද ඔබතුමා බන්දුල ගුණවර්ධන මහත්මයා වාඩි වෙලා ඉන්න සීට් එකේ වාඩි වෙලා කිව්වේ. ඒ වෙලාව අපි අනතුරු ඇඟුවා මේක විය හැකි ප්‍රතිවිපාක. හැබැයි තමුන්වාසලගෙන සලකලා කරේ නැ කමක් නැහැ. හැබැයි තමුන්වාසල දැන් සත්භාවයෙන් පශ්චත්තාපයකට ඇවිල්ලා සත්භාවයෙන් විවෘත මනසින් මේ පාර්ලිමේන්තුවේ මේකකතාවය සහිතව මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා යෝජනාවක් ගෙන එනවා අපි පක්ෂපාතී. හැබැයි මේ අර්බුදේ පෝල් මක්කර උන් මක්කර මේ අවුරුදු දෙකමාරේ. කවුද ගෝඨාභය රාජපක්ෂ නායකපතිවරයා? ඔහු මුලසුනේ තියාගෙන හදන සර්වපාක්ෂික ආණ්ඩුව මොකද්ද? එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවකට අපි සම්බන්ධ වෙන්න සූදානම් නැහැ. හැබැයි ඔහු ඉවත් වෙන්න අග්‍රාමාත්‍යවරු ඉවත් වෙන්න කෙටි කාලයකට මේ පාර්ලිමේන්තුව අපි එකඟතාවකටම අපි ලැස්සි. මොකද මේක අපේ රට ගොඩක් අය රට නොවුනට කරු කතා නැතුණු අපි මියදෙන අපේ සුරු පස්වන රට මේක. මේ අපේ රටේ ඥාතීන් දුක් විඳින්නේ අපේ රටේ අසල්වැසියන් දුක් විඳින්නේ අපිත් එක්ක එකට ඉගෙනගත්තු අපිත් එක්ක එකට ගමේ දුවපු පැනපු මිනිස්සු මේ දුක් විඳින්නේ ඒ පිළිබඳ වේදනාවන් කවරදාටත් වඩා අපට තිබෙනවා අන් කවර කෙනෙකුටත් වඩා අපට තියෙන කරුක තනකට තුමි ඒ නිසා අවසන් වශයෙන් මේ විසඳීම සඳහා සත්භාවයෙන් මේ දේශපාලන අරමුදේ විසඳීම සඳහා ප්‍රයත්න දරනවා නම් ඒ ප්‍රයත්න දැරිය යුතු වන්නේ ගෝඨාභය රාජපක්ෂත් මේ ආණ්ඩුවත් ඉවත් වීමෙන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ පොදු සම්මුතියක් ගොඩනැගීම සඳහා අවස්ථාව ලබා දීමෙන් තමයි එවැනි අවස්ථාවකට අපේ සහය ලබා දෙන්න අපි සූදානම් ඉස්සුති කතා නැගතුමනි
ඔබතුමාට තියෙන කතාවක් බඳුරු ගුණවර්ධන මැතිතුමා තියෙනවා
ගරු කතා නැගතුමනි නිදාසින් පස්සේ අපේ රටේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ ඇති වෙලා තියෙන අවස්ථාවේදී මුදල් අමාත්‍යාංශයේ වගකීම බාරගත්ත ගරු අපේ අලිසබ්රි මැතිතුමා තම හෘදේ සාක්ෂියට එකඟවත් අවංකවත් එතුමා මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ මේ ගරු සභාවට සංඛ්‍යා දත්ත සහිතව ඉතා පැහැදිලි විග්‍රහයක් ඉදිරිපත් කළා. ගරු කතානායකතුමනි, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තියට අනුව මේ මුදල් පිළිබඳ සම්පූර්ණ වගකීම් පැවරෙන්නේ අපේ පාර්ලිමේන්තුවට. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ අපේ රජයේ ආදායම, රජයේ වියදම, රජයේ අයවැය ලේඛන හිඟිය පියවීම සඳහා ණය ලබා ගැනීම, ණය ආපසු ගෙවීම යනාදිය පිළිබඳ පූර්ණ වගකීම අපි දෙපක්ෂයටම පැවරෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ පුද්ගලාබද්ධ එක එක අයට විවේචන විචාර ඉදිරිපත් කරන්න. නමුත් මට එක දෙයක් කියන්න පුළුවන්, පසුගිය දශක කීපය තුළ මේ උත්තරීතර සභාව තමන්ගේ මූලික යුතුකම වගකීම ඉෂ්ට කිරීම සඳහා ප්‍රමාණවත් බුද්ධිමය දායකත්වයක් ලබා නොදීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මේ අර්බුදය අද දවසේ නිර්මාණය වෙලා තියෙන්නේ. අපි කැමැති වුණත් අකමැති වුණත් පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම මේ අයවැලේකන සකස් කළ ඉලක්කම් දත්ත හදලා ඒ සඳහා ක්‍රමවේද සකස් කළා. අපිට ලබා දීමේ කටයුත්ත කරන්නේ යම් කිසි නිලධාරීන් පිරිසක් විසින්. ඔවුන් විසින් දෙනු ලබන සංඛ්‍යා දත්ත ක්‍රමවේද විශ්වාස කරගෙන ඒ අනුව අපි බෙදිලා හැමදාම කටයුතු කිරීම තුළ පසුගිය කාලයේදී මේ ප්‍රධාන නිලධාරී කීප දෙනෙක්ගේ කතිපය අධිකාරියක් විසින් දේශපාලනඥයන්ව හසුරවනු ලැබූ තත්වයක් තමයි මම නිරීක්ෂණය කළේ. උදාහරණ වශයෙන් කතානායකතුමනි, සමහර අවස්ථාවලදී මේ පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් නොමග යවන සම්පූර්ණයෙන් වැරදි සංඛ්‍යා දත්ත සහිතව ආයවැලේකන ඉදිරිපත් වෙච්ච අවස්ථා තිබුණා. කරු ජයසූරි අමාත්‍ය ගරු කතානායකතුමා ඉන්න අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් අපි දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා ප්‍රමුඛ කණ්ඩායම ගිහින් මේ පිළිබඳ පැමිණිලි කළා. සම්පූර්ණ මේ සංඛ්‍යා වැරදි බොරු පාර්ලිමේන්තුව නොමග යවලා තියෙන්නේ කියලා. ඒ පිළිබඳ කතානායකතුමා විභාගයක් කළා. විභාගයක් කරලි වෙලා කිව්වා මුදල් අමාත්‍යංශයේ ඇමැතිතුමා කැඳෙව්වා. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් කැඳෙව්වා. අවසානයේදී නිලධාරීන් කිව්වේ මේ විපක්ෂයට තේරෙන්නේ නැහැ මේක අලුත් ක්‍රම වේදයක් කියලා වෙලා වැරදි සංඛ්‍යා දත්ත සහිතව අයවැලේකන ඉදිරිපත් කළා. මං ඒ පිළිබඳ පොතක් කළා, අයවැය මිත්‍යාව සහ යථාර්ථය කියලා. මොකද මේ ගරු සභාව නොමග යවුවොත්, මේ ජනතාවගේ නියෝජිතයන්ට ඇත්ත ඇති සැටිය නොකිව්වොත් මේක තාක්ෂණික කරුණක් වෙන නිසා රටක් විදියට අපි අමාරු වැටෙනවා. විටින් විට නිදාසීම් පස්සේ බලයට පත් වෙච්ච සැම රජයක්ම රජයේ ආදායම සාමාන්‍ය රටක ගරු කතානායකතුමයි දල දේශීය නිමවුම තුළින් තමයි ආදායම ලබා ගන්නේ. ආදායම 120ට වඩා වැඩි ප්‍රමාණයකින් පවත්වාගෙන යන්න ඕනේ. වියදම් වැඩි කිරීම දේශීයෙන් කරන්න පුළුවන් වුණා. වියදම් වැඩි කිරීම අසාමාන්‍ය ලෙස කළොත් ඒ අයවැය පරතරයේ විශාල හිඟියක් වුණොත්, හිඟිය පියවා ගැනීම සඳහා වැඩි වැඩියෙන් ණය ගන්න වුණොත්, ඒ ගන්න ණය නොපියෝ අයවැය පරතරයේ පියවන්න මුදල් අච්චු ගාලා ණය ගත්තොත් උද්දමනයේ ජනතාවගේ පීඩනයේ ජීවන වියදමේ අර්බුදය ඇති වෙනවා. ඒ නිසා මේ තත්ත්වය දිගින් දිගටම නිදාසින් පස්සේ ලංකාවේ පාර්ලිමේන්තුව සුභසාධනවාදී මේ ආර්ථික විද්‍යාත්මක නොවන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති ධූරයේ සිටියේදී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයේ සිටියේදී මේ ගරු සභාවට අපි පනතක් ඉදිරිපත් කළ මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඒ මූල්‍ය 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනතෙන් ගරු කතානායකතුමනි මේ අර්බුදය බේරගන්න අවශ්‍ය ඉතා පැහැදිලි විසඳුම තිබුණා. මොකද විසඳුම? එක, 2006 වන විට අයවැය පරතරයේ දලදේශීය නිෂ්පාදනයෙන් 105% පත්විය යුතු අතර එතනින් පසු කවර ආණ්ඩුවක් ආවත් හැමදාම අයවැය පරතරයේ 105% මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මේ ණය බර දරන්න බැරි තත්වයට පැමිණෙන්නේ නැහැ. මේ පීඩනය මේ විදියට එන්නේ නැහැ. 2006 එක කරන්න තිබුණා. ඊට පස්සේ එතන කියලා තිබුණා 2013 රාජ්‍ය ණය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 60%ට අඩු කරන්න ඕනේ. 2013 60%ට අඩු කරන්න ඕනේ. 60%ට අඩු කළා තිබුණා නම් අද ණය ආපසු ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. තුන්වෙනි කරුණ තිබුණා, රජයක් විසින් ණය සඳහා අප වෙනකොට අපවිය යුත්තේ දලදේශීය නිෂ්පාදනයෙන් 4.5% කියලා. ඒක අද වෙනකොට කුමක්ද සිද්ධ වෙලා තියෙන ගරු කතානායකතුමනි? දැන් අයවැය පරතරයේ 10% ඉක්මවල තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය 119%ක් වෙලා තියෙනවා. රජයේ අප වෙන ප්‍රමාණය 15% දක්වා වැඩි වෙලා තියෙනවා. මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ මේ අර්බුදය ඇති කළේ කවුද? අපි එක ආණ්ඩුවක් නෙමෙයි, අපි ගරු මන්ත්‍රීවරු ලෙස මේ විවිධ නිලධාරීන් හදලා දෙන පනත් එයාකාරයෙන් අපි සංශෝධනය කරන්න ඉඩ දුන්නා අත් උස්සලා මේ ගරු සභාවේදී. මම මේ පිළිබඳ 2020 අපේ රජයේ බලයට පත් වුණාට පස්සේ ගරු හැන්සාඩ් වාර්තාවේ 2157 පිටුවේ තියෙනවා. ගරු ආචාර්ය හර්ෂ සිල්වා, ගරු ඇමැතිතුමනි, ඔබතුමා කියන එක හරි. මෙතන කෑකෝ ගහනවට වඩා අපි ඇත්ත වශයෙන් විවාදය හැටියට කරන්න ඕනේ. සමහර වෙලාවට මෙතන ඉන්න ලැජ්ජා හිතෙනවා. කුණු හරපත් කියනවා. ඒක නොවේ මෙතන වෙන්න ඕනේ කියලා එතුමා කියනවා. මම මෙහෙම කියලා තියෙනවා. තමුන්නාන්සේලා විපක්ෂයේ සිටියත් අපි විපක්ෂයේ සිටියත් අපි අතරින් කවුරු ආණ්ඩුවේ සිටියත් අවසානයේ රජයට සියලු දේ පිළිබඳ උරුමය හෝ කරුමය කරගන්න වෙන්නේ කතිපයාධිකාරී උසස් නිලධාරී කීප දෙනෙක් විසින් තාක්ෂණික කරුණු හදලා දෙන ඒවා කිසියම් තාක්ෂණයක් නැතුව අපි අනුමත කරලා දෙන නිසයි. මේදී අඩුගානේ තම තමන්ගේ අමාත්‍යාංශවල විෂය භාර අමාත්‍යවරයා ගෙන්නලා අහන්න ඕනේ තමුන්නාන්සේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. නිලධාරීන් ටිකක් එකතු වෙලා නිලධාරීන්ගෙන් අහලා මොනවද කරන්න කියලා ඔවුන් තීරණය කළා. අපිට කියලා ඒක කරවන එක තමයි මේ කරලා තියෙන්නේ. ඒක නිසා අපි හැමදාම කරලා තියෙන්නේ එදා හිටිය මුදල් අමාත්‍යාංශයේ එක්සත් ජාතික පක්ෂ රජයන් සමයේදී අපි විපක්ෂයේ ඉන්නකොට පාස්කර් ලිංගම් මහත්මයා කියලා මහත්මේ. එතුමාට තිබුණා සුවිශේෂ කිසිම දේශපාලනඥයෙකුට නැති බලාධිකාරියක්. එතුමාට තිබුණා සතියකට දවසක් ඉන්දියාවට ගිහිල්ලා ආපහු ලංකාවට ඇවිල්ලා සතිය දවස් පහ වැඩ කරලි වෙලා යන්න. අද පැනමා පත්‍රිකාවලත් එතුමාව සඳහන් වෙලා තියෙනවා. එතුමා තමයි සියලුම අමාත්‍යවරුන්ට ඉහළින් ආර්ථිකය හැසිරෙව්වේ. ඊට පස්සේ හිටියා ඊට පසු කාලයේදී එවැනි නිලධාරියෙක් කාචාර්ය පීබී ජයසුන්දර මහත්තය. එතුමා මම මේ ගරු සභාවේදී කිව්වා ඇමතිවරු රබර් සීල් එකක් බවට පත් කරලා තියෙනවා. ඇමතිවරු පුලන්නන්ගේ තත්ත්වයට පත් කරලා තියෙනවා. තමුන් විසින් හදන දේ තමයි මේ පටවුණු ලබලා ඉවරලා අපිට මේ තත්ත්වය උදා කරලා තියෙන්නේ. ඒක නිසා මේ අද ඊයේ ඇති වෙච්ච එක තැනකට ඇඟිල්ල දික් කළා සරල සිද්ධි මත පදනම් කරගෙන කරන්න පුළුවන් දෙයක් නෙමේ. රටක් වශයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් මේ ගරු සභාවට පවරලා තියෙනවා මහජනයාගේ මුදල් පිටිබඳ වගකීම. මහජනයාගේ මුදල් පිටිබඳ වගකීම තමයි ඒ මුදල් ආදා මේ හැම සතයක්ම බදු ආදායම් වශයෙන් ලැබෙන ටික මේ පාර්ලිමේන්තුව සම්මත කරන අනපනත් අනුව තමයි සම්මත වෙන්නේ. අපි විසින් මේක අපිට දකින්න තිබුණා. අපි අවුරුදු ගාණක් යනකොට අපේ බාහිර ආර්ථිකයේ මදි වුණා. අපිට ප්‍රමාණවත් නැති වුණා මුදල් සාමාන්‍ය ක්‍රමයේ ලැබෙන මුදල. එතකොට අපි වර්ෂයකට 2007 දී මුදල් අමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2007 සම්ප්‍රදායික වෙළඳපොළ ක්‍රමයට බැහැරව ගිහිල්ලා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ගත්ත ඇමරිකානු ඩොලර් බිලියන 5. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාලා HSBC බැංකුවේ ඉස්සරහට ගිහිල්ලා කිව්වා අපි ආණ්ඩුවක් ආවොත් ඔය ණය ගෙවන්නේ නැහැ මොකද මුදල් වෙළඳපොළෙන් ගත්තේ කියලා. ඊට පස්සේදී සමහර වෙලාවට යුද්ධෙ නිම වුණාට පස්සේ හොඳට මුදල් ලැබුණා. රටට සංචාරකයෝ ආවා ආයෝජන ආවා. එතන තුලදී ඒතරම් විශාල අර්බුදයක් ඇති වුණේ නැහැ. නමුත් මදි වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් වැඩිම වශයෙන් ජාත්‍යන්තර වෙළඳපොළෙන් ගත්ත 2014 වෙනකම්. ගරු කතානායකතුමනි 2014 වෙනකම් එලෙසින් ගත්ත මුළු මුදල් ප්‍රමාණය 2007 ඉඳන් ඇමරිකානු ඩොලර් බිලියන 6යි. නමුත් ඊට පසුව 2015, 16, 18, 18, 19 කියන වර්ෂවල අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා මේ ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළ ගරු කතානායකතුමනි ඇමරිකානු ඩොලර් බිලියන 12.5 හැම වර්ෂයේම අර ගරු මුදල් නැමෙතුමා පැහැදිලිව සඳහන් කළ පරිදි පොඩි ණයක් ගෙවන්න ඊට වඩා ලොකු සවරින් බොන්ඩ් එකක් ඉෂු කරනවා. මේක කරගෙන ඇවිල්ලා 2019 පමණක් නිකුත් කළා ඇමරිකානු ඩොලර් බිලියන 3ක් ජාත්‍යන්තර බැඳුම් කරේ. එතකොට මේ 2019 නිකුත් කරපු එක අපිට මේ කල්පිරෙන්නේ මැචෝ වෙන්නේ 2029 ගරු කතානායකතුමනි. ඒ නිසා 2029 වෙනකන් කාගේ ආණ්ඩුවක් තිබුණත් මේ දැවැන්ත මූල්‍ය අර්බුදයට මූණ දෙන්න ඕනේ කියලා අපි මහජන නියෝජිතයෝ ලෙස තේරුම් ගත යුතු වෙනවා. ඒනි අපි ගත්ත ප්‍රමාණය අපි ගෙවන්න ඕනේ 12.5ක්. දැන් මුළු විදේශ ණය ප්‍රමාණය බිලියන 51යි. ඒකෙන් 12.5ක්ම සංවර්ධන බැඳුම් කර නිකුත් කරලා ගත්තාම මේ ටික ගෙවීම පිළිබඳ අර්බුදය එනවා. මේ අර්බුදයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමා වුණයි කිව්වට තමුන්නාසේලා 2017, 18, 19 කියන වර්ෂ තුනේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. 1.5ක ණය ප්‍රමාණය ලබා ගත්තා. මම කියන්නම් එතනදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා ඇමුණුම දෙක ශ්‍රී ලංකාවේ ආපදා තක්සේරු කිරීම. ඒ අනුව මේ වැඩසටහන ක්‍රියාත්මක කළාම ආපදා මූලාශ්‍රය සම්භාව්‍යතා කාල සීමාව ආර්ථිකමය බලාපොරොත්තු වන බලපෑම ප්‍රතිපත්ති හා ප්‍රතිචාරය කියලා කොටස් හතරකට බෙදලා තියෙනවා. ආපදා මූලාශ්‍රය දලදේශීය නිෂ්පාදනයට අනුව බදු වැඩි කිරීමේ සැලැස්ම අසාර්ථක විය. ප්‍රතිපත්තිය බදු ප්‍රතිපත්තිය පරිපාලන ප්‍රතිපත්ති ඉක්මන් කරන්න. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නිර්දේශය. දෙක, ආර්ථික වර්ධනයේ බරපතල මන්දගාමී බව. ආර්ථිකයේ ප්‍රමාණවත් ලෙස දියුණු වෙලා නැහැ. ඒකට යෝජනාව ආයෝජන දිරිගැන්වීම වැනි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වේගවත් කරන්න. වර්ධනයට සහාය දැක්වීම තුළ මූල්‍ය ප්‍රතිපත්ති ඉහළ ඵලදායි නොලබන විට මූල්‍ය ප්‍රබෝධමත් කිරීමේ විෂයපත්තියේ සීමාවනු ඇත. තුන, ගෝලීය මූල්‍ය අසමතුලිතතාවයේ වේගවත් ඉහළ යාම. සාර්ව මූල්‍ය මූලධර්ම ශක්තිමත් කරන්න විනිමය අනුපාත නම්‍යතාවයට ඉඩ දෙන්න. ඒව තමයි නිර්දේශ. ඩොලරේ මතුවීම සාර්ව ආර්ථික මූල්‍ය ධර්ම ශක්තිමත් කරන්න විනිමය අනුපාතයේ නම්‍යතාවයට ඉඩ දෙන්න. ඒකටත් නිර්දේශය. දියුණු කළ ආර්ථිකය තුළ මතුවී එන වෙළඳපොළ තුළ ව්‍යුහාත්මක වශයෙන් දුර්වල වර්ධනය. ආනයන හා සංචාරක වෙළඳපොළ විවිධාංගීකරණය කරන්න විදේශ විනිමය නම්‍යතාවයට ඉඩ දෙන්න. යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍යයේ ඡන්දදායකයන් ඡන්දය දීම. ඒකට මේ කරන්න ඕනේ සාර්ව ආර්ථික මූල්‍ය ධර්ම ශක්තිමත් කරන්න. දැන් මේ කරගෙන ගිය වැඩපිළිවෙල තුල අද මගේ උගත් මිත්‍ර හර්ෂ සිල්වා මැතිතුමා සඳහන් කළා විදේශ විනිමය සංචිතයේ ඉතා විශාල ලෙස පාත වැටීම ගැන ගරු මුදල් ඇමතිතුමා මේ සභාවේදී සඳහන් කළා කියලා. මේක ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඉතා පැහැදිලිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ විදේශ සංචිත කඩා වැටීම පිළිබඳ තමුන්නාසලගේ රජයට ප්‍රධාන හේතු නමයක් දක්වලා තියෙනවා. මං ඉතා කෙටියෙන් හේතු නමේ විතරක් කියන්නම්. එක, බාහිර තිරසරභාවය අවශ්‍යතාවයකි. සංචිත ආවරණය සැලකිය යුතු ලෙස පිරී ඇති අතර එළබෙන වර්ෂයේදී විදේශ විනිමය ලැබීම් වල හිඟයක් පවතී. 2015 වසරේදී ඒ තමුන්නාසලගේ රජයේ සමයේ ඇමරිකානු ඩොලර් බිලියන 1 දල ජාත්‍යන්තර සංචිතය අඩු වී ගියේය. එය ARM මෙට්‍රිකණියේ මීටරේ සංඛ්‍යා 111කින් පාර බැසීමක් හා 76ක් දක්වා පහතට ගෙනාවේය. 2016 මාර්තු මාස වන විට නැවත සංචිතය මෙට්‍රිකායනයේ 165 දක්වා පහත වැටුණි. කෙසේ නමුත් දල සංචිතයේ විශාල වශයෙන් මිලට ගන්නු ලැබීම දේශීය බැංකු හුවමාරු ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 2.1, ඉන්දියානු රිසර්ව් බැංකුවෙන් මිලියන 700ක්ද, සාක් විධිවිධාන යටතේ මිලියන 400ක්ද තාවකාලික ස්වාරක්ෂණ මහා බැංකුවට සපයයි. නමුත් එයද වැඩිකල් නොපවතිනු ඇත. 2016 වසර ආරම්භයේදීම දල දේශීය සංචිතය අඩු වී ගියේ වසරට අදාළ හිමිකම් නොලැබුණ නිසාය. සුද්ධ ජාත්‍යන්තර සංචිතයට පහලින් පවතී. මේක තමයි ඇත්ත. එදා 2016 15 මේ තත්ත්වය දිගටම කඩාගෙන වැටෙමින් ආවා. ඊට පස්සේ ඔවුන් කියනවා දෙවෙනි කරුණ 2014 සසඳන විට 2015 ගෙවුන් ශේෂයේ පිරී ගියේ පාන මට්ටමේ ප්‍රාග්ධන අභ්‍යන්තර ගැලීම් නිසාය. සැලකිය යුතු ලෙස මිල මට්ටම පාලයාමට ස්තුතිවන්ත වන්න වෙළඳ අංශයේ වර්ධනයේ ප්‍රබල ගැලපීමක් ලබා දුනි. ඒවා නම් කණිජ තෙල් නොවන ආනයනවල විශාල ලෙස ඉහළ යාම. විශේෂයෙන් සඳහන් කළොත් පෘතුල ලෙස අයවැය ලේඛනයේ මුදාල මෝටර රථ ආනයනය.
ඕඩර් ප්ලීස්.
ඔව්.
කරු කතානායකතුමනි, වැදගත් විවාදයක් නිසා කතිකව රාශියක් සිටින නිසා මුදල් ඇමතිතුමාගේ අනුමැතිය අරගෙන අපි දිවා ආහාරයට නැත නොකර අද විවාදය ගෙනියන්න පුළුවන්ද කියලා ඉල්ලීමක් කරනවා. අපි ගොඩාක් ඉන්නවා වැදගත් අදහස් ප්‍රකාශ කරන්නත්.
සභාවේ එකඟද?
කැම වෙලාවේ අපි යමු විවාදේ. මේ විදිහටම යන්නේ කනේ.
සභාවේ එකඟද?
නෑ, ඔබතුමාට පුළුවන් ඒක. ඔබතුමාගේ නිවාදේ.
නෑ, ප්‍රශ්න
තුමනි, මම සඳහන් කරමින් හිටියේ මේ දෙවෙනි කරුණ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වලා තියෙනවා. අභ්‍යන්තරයෙන් ප්‍රාග්ධනය වැඩි වැඩියෙන් ගලාගෙන යාමක් ඇති වුණා පෞගිය කාලය තුල. ඒකට හේතුව තමයි ගරු කථානායකතුමනි, අපි පසුගිය රජයේ සමයේදී ගෙවුන් ශේෂයේ ප්‍රාග්ධන ගිණුම සම්පූර්ණයෙන් විවෘත කළා. සම්පූර්ණයෙන් විවෘත කළාම අපේ රටේ භාණ්ඩාගාර බිල්පත්වල බැඳුම් කරවල ආයෝජනය කරලා තිබුණ මුදල් ආපහු අරන් යාම පටන් ගත්තා. එතකොට මේ රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩිවීම ගැන එදත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු හැඟෙව්වා. ඊට පස්සේ විදේශ ආයෝජන පැවරුම් බිල්පත්වල හා පැවරුම් බැඳුම් කළවල ප්‍රබල ලෙස නියුතුවන දළදේශීය නිෂ්පාදනයේ 1.1% තරම් අඩු අනුපාතයකට රාජ්‍ය බැඳුම් කරවල විදේශ සම්පත් පහත වැටුණි. ආයෝජන ව්‍යාපෘති පිළිබඳ ආණ්ඩුවේ විශ්ලේෂණ හේතු කොටගෙන විදේශයෙන් මූල්‍ය සැපිය පොදු හා පෞද්ගලික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අර්ධ වශයෙන් ඇන හිටුණි. දැන් විදේශ ආයෝජන ගියා විතරක් නෙමේ, ඒ කාලේ සමහර ව්‍යාපෘති ඇන හිටලත් තියෙනවා. ඊළඟට තුන්වෙනි හේතුව ලෙස ඒ අය කියන්නේ සංකේත අඩු වෙන්න ආයෝජන විශ්වාසී ඉහළ නැංවීමට තීරණේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නොමැතිවීම තුළ සංචිත ආවරණය තවතුරටත් පිරියන බව පෙනී යයි. බලධාරීන් විසින් ක්‍රියාවට නංවන විවිධ හේතුන් කොටගෙන මෝටර තානායනයේ එයි මුදුන් පෙත්ත දක්වා වර්ධනයට ගමන් කර ඇති නිසා ජංගම ගිණුම් මත පීඩනය තවදුරටත් ඉදිරියට යනු ඇතැයි බලාපොරොත්තු වේ. ඒ කියන්නේ අපිට ඔරොත්තු නොදෙන ආකාරයට මෝටර තානායනය වැඩි කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී ගරු කථානායකතුමනි, රත්තරන් අපේ රටේ පාවිච්චියට නෙමෙයි ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි රත්තරන් ගෙනල්ලා ඒ රත්තරන් ඉන්දියාවට හොරෙන් අපනයනය කිරීම සඳහා ඉඩකඩක් සලස්සලා තිබුණා. ඊළඟට මේ හතරවෙනි කරුණට සඳහන් කරලා තියෙන්නේ, කරුණු නමයක් තියෙනවා. රුපියලේ අගේ අඩුවීමේ පීඩනයට ප්‍රතික්‍රියා ලෙස විදේශ වෙළඳපොළ තුල ශ්‍රී ලංකා මහ බැංකුව ඇති කරන තදබල මැදිහත් වීමද සංචිත ශේවීමට දායකත්වයක් ලබා දී ඇත. 2015 ජනවාරි මාස පළවෙනිදා සිට 2016 පෙබරවාරි 15 වෙනිදා දක්වා තත්කාලීනව වෙළඳපොළ ශුද්ධ මැදිහත් වීම ඇමරිකානු ඩොලර් මිලියන 3.7% ඉහළ නැගුණි. ගරු කථානායකතුමනි, එක අවුරුද්දේදී මේ රුපියල ආරක්ෂා කර ගැනීම සඳහා බිලියන 3.7% වෙළඳපොළේ පුච්චලා තියෙනවා. දැන් මේ සියල්ලගේ ප්‍රතිඵලය තමයි අද වෙනකොට මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපිට එක මට මේ කරුණු නමේම කියන්න බෑ. මම මේක සභාගත කරනවා මේ තියෙන කෙටි වේලාව තුළ. අපි සියලු දෙනා ගරු කථානායකතුමනි මේ සඳහා වගකිව යුතුයි. පාර්ලිමේන්තුව තුළ මේ හදලා දෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපි 16 වසරක් ගිහිල්ලා තියෙනවා. 16 වසරක් ගියාම 16 වතාව තුළම අපිට කියන දෙයි අවසාන ප්‍රතිඵලය එකක්. අවසානයේ ඒ 16 වතාවෙම කියන්නේ අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයේ 100%ට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යන නාස්තිකාරී අපතේ යන ඵලදායක නොවන වියදම් කපහරින් බදු හා බදු නොවන ආදායම වැඩි කරන්න. මේක හැමෝටම හොඳයිනේ. අපි කවුරු පාර්ලිමේන්තුවේ හිටියත් ප්‍රතිපත්තියක් වශයෙන් එකඟ වෙන්න වෙනවා බදු හා බදු නොවන ආදායම වැඩි කරගන්න. අපි සුභ සාධනයට කියලා ඉවරලා අපි ජනතාවට හිතවත්ව කියලා එතුමා නිවැරදිව සඳහන් කළා වගේ බිලිපිත්තක් මාළුවෙක් අල්ලන්න බිලිපිත්තක් දෙනවා වෙනුවට මාළු ටික ඉතරක් දීලා ඒ වෙලාවට මේ සරල මේ විසඳුම් දීලා ජනතාව සන්තෝෂ කරනවා වෙනුවට අනිත් මැලේසියාව, කොරියාව, චීනය වෙන රටවල් ගිය ආකාරයට මේ ඔවුන්ට අවශ්‍ය කරන නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීය ලෙස ජනතාව දායක කරගන්න වැඩපිළිවෙළවල් සඳහා තමයි රාජ්‍ය මූල්‍ය බෙද ඇරිය යුත්තේ. ඒ නිසා අපි ප්‍රතිපත්තියකට එකඟ වෙන්න ඕනේ. ආණ්ඩුව කාගේ තිබුණත් අයවැය පරතරය දළදේශීය නිෂ්පාදනයෙන් 100%ට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යන දෙක මේ ණය බර. දැන් අපි මේ 2000 එතුමා නිවැරදිව සඳහන් කළ පරිදි 2020, 2021, 2022 කියන වර්ෂ තුනේම මේ ජාත්‍යන්තර බැඳුම් කර නිකුත් කළා 7-5කවත් ණය අරන් නැහැ ගෝඨාභය රාජපක්ෂ රජේ. මොකද 7-5කවත් ණය අරන් යන්නේ නැත්තේ අපි අර පළවෙනි අවුරුද්දෙම ගන්න නැතුව COVID-19 යටතේ ඇතිවෙච්ච පසුබෑම තුල අපිව ඩවුන්ග්‍රේඩ් කළා. මෝදි පිට්‍රේටින් වැනි ආයතන අපිව පල්ලයට ඇද දැම්මා. පල්ලයට ඇද දානකොටත් අපිට පාර්ලිමේන්තුවේ විවාද කරන්න තිබුණේ ඇයි
අපි මෙහෙම පල්ලියට ඇද දාන්නේ ලෝක රටවල්. එතකොට සමහර අය කිව්වා ඒ අයගේ නැනපමණින් අපේ මේ ඒ අය විශ්ලේෂණාත්මකව ලෝකෙටම මේ රටවල් ගැන වර්ගීකරණය කරන අයට තේරෙන්නේ නැතුව අපේ රටේ තත්ත්වය තේරුම් ගන්න නැතුව අපි ඒ ණය අපිව පල්ලයට ඇදගමු ආයතන වලට බැන වදින්න පටන් ගත්තා. ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව අපිට තිබුණේ ඒක ගැන ජාතික විවාදයක් තියන්නේ. ඇයි අපිව ජාත්‍යන්තර වශයෙන් ඩවුන්ග්‍රේඩ් කරන්නේ? මොකද්ද මේකට හේතුව? එහෙම වුණා නම් අපිට හොඳ පණිවිඩයක් ගෙනියන්න තිබුණා ජනාධිපතිතුමාට, අගමැතිතුමාට. මේ නිලධාරීනුත් බය නැතුව අපි කිසි දෙයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ ජාතික හා රාජ්‍ය මූල්‍ය අර්බුද පිළිබඳ ප්‍රබුද්ධ විවාදයක් නොකරන නිසා නිලධාරීන් බය නැතුව ඕනේ බොරුවක් අපිට ලියලා දෙන්න දුන්න දෙපැත්තටම. ඒ පැත්තටත් ලියලා දෙනවා, මේ පැත්තටත් ලියලා දෙනවා. දුන්නට පස්සේ අපි ඒක මත අපි මෙතන බැනගන්නවා මිසක් ඇත්ත තියෙන දේ සඳහා කටයුතු කළේ නැහැ කියන එක තමයි මගේ අවංක පිළිගැනීම. ඒ නිසා අදවත් අපිට හෙට දවසේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම මේ පාර්ලිමේන්තුවට ඉස්තර කරන්න බැරි නම් අපේ රටේ මේ ණය අර්බුදයටවත් රටේ ජනතයාගේ ජීවන වියදමේ අර්බුදයටවත් ජනතාව පෙළෙන ප්‍රශ්න වලටවත් කිසිදු විසඳුමක් දෙන්න බෑ. මොකද අපි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරියට ඉස්තර කරන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරියට ඉස්තර කරන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට තමයි මේ ජනයාගේ මුදල් පිළිබඳ බලය සම්පූර්ණයෙන් දීලා තියෙන්නේ. එතකොට ඒ සඳහා අපිට කියන්න බෑ ඒකට වග කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි, ඒකට වග කියන්න ඕනේ කැබිනට් මණ්ඩලේ, ඒකට අපි ඔක්කොම වග කියන්න ඕනේ. ඒ නිසා තමයි ගරු මේ මුදල් අමාත්‍යතුමා යෝජනා කරන්නේ මේක හෙට වෙන කවුරු හරි ගත්තත් මේ තියෙන තත්වයට අපි ජාත්‍යන්තරයෙන් මගේ උගත් මිත්‍ර කබීර් රාෂිම් මන්ත්‍රීතුමා පිළිගන්නවා මේ ණයවර ලිපියක් අපි නිකුත් කරන්න ඕනේ අපිට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කරන්න. අද තියෙන තත්වයේ තුල අපි මේ නිකුත් කරන ණයවර ලිපිය විදේශ රටවල් පිළිගන්නේ නැත්නම් දැන් තෙල් හිඟයි. අපිට තෙල් කඳුලක්වත් ගේන්න බැරි වෙනවා ණයවර ලිපිය පිළිගත්තේ නැත්නම්. අපිට ගෑස් හිඟයි, ණයවර ලිපිය පිළිගන්නේ නැත්නම් ගෑස් ගේන්න බැරි වෙනවා. අපිට මේ අනිත් යන්ත්‍ර සූත්‍ර උපකරණ අමුද්‍රව්‍ය හිඟයි, අපිට ණයවර ලිපිය පිළිගත්තේ නැත්නම් ඒක ගේන්න බැරි වෙනවා. ඒක නිසා මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, රටක ආර්ථිකයක් මේ ප්‍රමාණයට ආවට පස්සේ අපි එතනින් ගොඩේම සඳහා ජාතික එකඟතාවයක් ඇති වෙන්න ඕන. ජාතික එකඟතාවය තුළ හැමදාම IMF කියන යෝජනාවල එකක් තමයි මේ බර දරන්න බැරි නිසා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපත් කරගන්න ඕනේ. මේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තමුන්නාසේලට ලියලා දුන්නා බොහොම පැහැදිලිව. ඒ කාලෙම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය මේ ආයතනවල තියෙන ණය බර ප්‍රමාණය බැංකුවලට දරාගන්න බැරි ප්‍රමාණයට ඇවිල්ලා මේක ප්‍රතිව්‍යුහගතකරණයක් කරන්න ඕන. ඒක සඳහා අපි අතර එකඟතාවයක් තියෙන ඕනේ ආණ්ඩු විපක්ෂ ભેදයෙන් තොරව. දැන් ආණ්ඩුව වෙනස් කළේ හෙට වෙන ආණ්ඩුවක් ගත්තයි කියලා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රාතිහාර්යකින් ලාභ ලබන්නේ නැහැ, විදුලි බල මණ්ඩලය ලාභ ලබන්නේ නැහැ, ඒ අනිත් ආයතන ලාභ ලබන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නෙට අනිත් කවුරු ගත්තත් කොහොමද උත්තරයක් දෙන්නේ? ඒ නිසා තමයි අපි කියන්නේ අපි අතර සර්වපාක්ෂික එකඟතාවයක් ඇති වෙන්න ඕනේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. ඒ සඳහා පටු දේශපාලන පක්ෂ පාටා න්‍යාය පත්‍ර වලින් හිතන්නේ නැතුව මෙතනින් එහාට මේ රට දශමයක්වත් ඉස්සරහට යන්න බෑ එවැනි එකඟතාවයක් නැතුව. ඕන කෙනෙකුට ආණ්ඩු මාරු කරන්න පුළුවන්. ජනතාවගේ තියෙන වේදනාවට, හිතේ අමාරුවට ඒ අය කාට හරි කෙනෙක්ට ඡන්දෙ දෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වෙන නිසා අපි ගරු කථානායකතුමනි ඔබතුමත් මැදිහත් වෙලා මේ ආර්ථිකයේ ගැටලුව පිළිබඳ, ජාතික දේශපාලන අර්බුදය පිළිබඳ, රටේ ණයවාරික පොලිය ගෙවා ගන්න බැරි වෙන තත්ත්වය පිළිබඳ, ගෙවුම් ශේෂයේ විදේශ විනිමය අර්බුදය පිළිබඳ, රට සල්ලි ප්‍රමාණවත් නැතිකම තුළ ඇති වෙලා තියෙන ජනතා පීඩනය පිළිබඳ සානදායි විසඳුමක් ලබා දෙන්න නම් මේ ගරු සභාව තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරෙන වගකීම ඉෂ්ට කළා මුදල් ඇමතිතුමාට මේ සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා එකතු වෙලා වැඩ කරන්නට කියන ප්‍රාර්ථනාවෙන් මගේ වචන කීපෙම මෙන් සමර්ථ
කරනවා. සරත් ෆොන්සේකා ඇමතිතුමා.
ස්තුතියි ගරු කථානායකතුමනි. ගණන් හිලව් ගැන අහගෙන ඉඳලා වෙහෙස වෙලා දරු මුදල් ඇමතුමත් වෙහෙස වෙලා ඉන්න වෙලාවේ මම පොඩ්ඩක් රටේ වර්තමාන තත්ත්වයේ පැත්තට මගේ අවධානය යොමු කරනවා. ඒ විෂය ගැන තමයි මම වැඩියෙන් කතා කරන්න කැමති මේ කාලේ. වර්තමාන තත්ත්වය අපට ඡන්ද දුන්න අපේ ඡන්දදායකයෝ අපේ දිස්ත්‍රික්වල අපේ ආසනවල ඉන්නේ බහුතරයක් දුප්පත් කට්ටිය. මගේ ආසනයේ පුද්ගලිකවම ගරු ඇමතුමා ඉන්නේ 50%ක් අනවසර පදිංචි කට්ටිය. මේ කට්ටියට වර්තමාන අර්බුදයේ හරහා ජීවත් වීමට බැරි වෙලා තියෙනවා. මේ අර්බුදය නිසා බඩු මෙල ඉහළ ගිහිල්ලා මේවට නොයෙක් නොයෙක් හේතු සාධක තර්ක විතර්ක මේක ඇතුළේදී නිදහසට කාරණා අපි දුන්නත් මේ ජනතාවට ජීවිතය ගෙනියන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. කන්න බොන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. විදුලි බිලක් ජල බිලක් ගෙවා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. පෙට්‍රල් ටිකක් ඩීසල් ටිකක් ත්‍රීවිල් එකට ගහ ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකන්ද මේක ඉතා උග්‍ර තත්ත්වයක්. ඒකන්ද අපට අනිවාර්යෙන්ම අපි දන්නවා පටිසද කරන්න වෙනවා IMF යනවා. නමුත් මේ ජනතාවගේ ජීවිත ගැන අපට යම් යම් තීන්දුව తీර ගන්න වෙනවා මේගොල්ලෝ ජීවත් කරවන්න. මේ අතරෙත් අපි දකිනවා තමුන්නාසලාගේ ආණ්ඩුව බහුවේ දවස්වල අපි දැක්ක මාධ්‍ය හරහා ඉන්දියාවෙන් ලැබුණ ඩොලර් බිලියනයකින් ඩොලර් කෝටි 75ක යකඩ ගේන්න හදනවා කිව්වා. පස්සේ මම හිතන්නේ ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් ඒක 225කට විතර බහලා තියෙනවා කියලා තමයි ආරංචි ඩොලර් කෝටි 25කට විතර. නමුත් මේ තීදු තීර
ඉන්ඩස්ට්‍රියල් රෝ මැටීරියල් ඒ කියන්නේ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය යකඩ ගෙනල්ලා තියෙන්නේ මිලියන 40යි ඇමරිකානු ඩොලර්.
විදුලි මුදල් ඇමතුමා මේ අවස්ථාවේදී මං හිතන්නේ සෑමදේම අමතක කරලා නතර කරලා හරි යද්දා ජීවත් කිරීමට අවශ්‍ය දේවල් කරන්න ඕනේ කියලා. අපි දැක්ක පහුගිය අස්සල ගෑස් කම්පැනි සභාපති කියනවා ජනතාවට දරලිප් පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න කියලා. එතකොට මේක පුදුම රටක්. අපි එයාගේ තනතුර අයින් කරන්න ඕනේ. ගෑස් කම්පැනි සභාපති නෙවෙයි දරලිප් පාවිච්චි කිරීමේ සමාගමක් හදලා ඒකේ සභාපති කරන්න ඕනේ. මොකද එයා දෙන්නේ දර විකුණන්න පුළුවන් විදිහේ තර්ක විතර්කයේ අගේන. එතකොට ඒ ආකාරයට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න අත්‍යවශ්‍යයි. ඊළඟට මේ රටේ වර්තමාන විශාල අර්ගලයක් තියෙනවා. මේක දිනපතා වර්ධනය වෙනවා. විශාල වැඩ වර්ජන වලට යනවා. හතර දිබ්බාගේම දැන් දිස්ත්‍රික් මට්ටමින් ගම් මට්ටමින් ගෝගමල් අරය ගෝගම මෙයා ගෝගම මේවා පැතිරීගෙන යනවා. වර්ජනේ වර්ධනය වෙනවා. මට පේන විදිහට වෙන්නේ හුඟක් කතාබහවලි මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ වර්ජනේ අවතක්සේරු කරලා තමයි කතා කරන්නේ. මේක නැති වෙලා යයි, මේක නිකන් දිය වෙලා යයි, ඒ වගේ මානසිකත්වයේ ඉරගෙන. නමුත් මට විශ්වාසයි මේ වර්ජලය එන්න එන්න වර්ධනය වෙනවා. ඒ අරගලයෙන් ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ රටේ ඉන්න හොරාකන දේශපාලනඥයෝ ගෙදර අරින්න කියලා කියන ඉස්සෙල්ලා. අපි මේ ගෝටාගෝ හරි මයිනාගෝ හරි කියලා විතරක් සැනසෙන්න හැදුවට මේගොල්ලෝ ඉල්ලා සිටින්නේ හොරාකන දේශපාලනඥයෝ ගෙදර අරින්න කියලා. එතකොට අපි දන්නවා අයිවාදයෙන් ඒ කතා කරන්නේ ඒගොල්ලෝ මේ සභාවේ ඉන්න බහුතරයක් ගැන. ඒගොල්ලෝ ගෙදර අරින්න කියලා තමයි කියන්නේ. ඊළඟට ඒගොල්ලෝ කියනවා ඒ කියන දේ කෙරෙන්න නම් ඒක ඊළඟ බොටම් ලයින් එක තමයි දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. මේ සංස්කෘතිය වෙනස් කරන්න නැතුව අපි ව්‍යවස්ථා වෙනස් කරලා ඒක එක විදියට නොයේ කාන්තර පාලන ආදිය ගෙනෙල්ලා මේකෙන් ගොඩ වෙන්න හැදුවට මේක හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අරගණයේ වර්ධනය වුණොත් මේ පාර්ලිමේන්තුව මෙහෙවන ව්‍යවස්ථාවක් තියෙනවා. ඒක එහාට මෙහාට කරාට තනතුරු අයින් කරාට මේක හරිතැනකට යනවාද කියලා මට නම් විශ්වාසයක් නැහැ. මට දකින්න දේශපාලනයේ මං හිතන්නේ ඒව කරලා අපට ගොඩ වෙන්න බෑ. ඒකන්ද අපි කොහොමුණත් අරගලයේ වර්ධනය වේවා, අරගලයේ ජයග්‍රහණය කරන්න ඕන ජය වේවා කියන ප්‍රාර්ථනාවෙ අපි ඉන්නවා. ඊළඟට මේ දවස්වල කතා බහත් අදින්ම යනවා. හැමදාමත් ගියා මේක පාර්ලිමේන්තුවේ. පහුගිය අවුරුදු 2025 ගියා ජනාධිපති ධූරය හොසි කරන්න කියලා. නැවතත් මේක කැරකිලා ඇවිල්ලා තියෙනවා සුලි කුණාටු වගේ වටෙන් ගිහිල්ලා ආපහු එනවා. ජනාධිපති ධූරය හොසි කරන එක ඒකේ හොඳ සලකුණු තියෙනවා. හොඳ දේවල් යම් යම් දේවල් අපි දකිනවා. නමුත් මේවා කරනකොට අනිවාර්යයෙන්ම රටේ ආරක්ෂාව ඒක ආරක්ෂාව අවතක්සේරු වෙන විදියට අඩාල වෙන විදියට මේවා නොකෙරිය යුතුයි. අපි දන්නවා ජනාධිපති ධූරය හොසි කරාම බලය එනවා ආණ්ඩුව අගමැතිට පාර්ලිමේන්තුවට. අගමැති කියන්නේ අනිවාර්යයෙන්ම ජනාධිපති විතර බලවත් පුද්ගලයෙක් නෙමෙයි. මොනවා කිව්වද මොකද අගමැතිගේ එයාගේ පුටුව රැක ගන්න, එයාගේ පක්ෂය ජයග්‍රහණය කළ තියාගන්න, 113 හදාගන්න. එයා අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරු ගේන බලපෑම් වලට යටත් වෙන කෙනෙක්. ඒතකොට ඒ වෙනස ආවම ඊට පස්සේ මෙයා ජාතික ආරක්ෂා වෙනුවෙන් ජනාධිපති කරපු කාර්යභාරය මෙයාට කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. අපි දන්නවා හුඟක් වෙලාවට ජනාධිපති කෙනෙක් නැත්නම් ඒ වගේ රටවල් වල ශක්තිමත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ හින්දා මනාපක්‍රමය නෙමෙයි තියෙන්නේ. නමුත් මේ රටේ මම විශ්වාස කරනවා මනාපක්‍රමය තියෙන්න ඕනේ. සුළු ජාතීන්ගේ නියෝජිතව පාර්ලිමේන්තුවට එන්න, සුළු කර පක්ෂවල නියෝජිතව එන්න මනාපක්‍රමය තියෙන කොහොඳයි. ඒක අන්දා මනාපක්‍රමයත් රැකගෙන කොහොමද අපි අගමැති ධූරයක් මේකට ගෙනෙල්ලා ජනතාවගේ සහ රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව සපයාගන්නේ කියන එක ගැන අපට අනිවාර්යෙන් විශාල වශයෙන් කල්පනා කරන්න වෙනවා. ඊළඟට පළාත් සභාවල බලය බෙදිලා තියෙනවා. ඒක පාලනය කිරීම කෙලින්ම සිද්ධ වෙන්නේ ජනාධිපති අතින් මේ වෙලාවේ. එතකොට ඒක අගමැතිට ආවම පළාත් සභාවල වක්‍ර ආකාරයෙන් අගමැතිට බලපෑම් කරන්න පුළුවන් තත්ත්වයක් ගොඩනැගුණොත් පළාත් සභාවල ඉන්න උදවියට නියෝජිතයින් හරහා, එහෙම වුණොත් නැවත ජාතික ආරක්ෂාවට, ජාතික ආරක්ෂාව කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, 100%ක් ශක්තිමත්ව තියෙන්න ඕන දෙයක්. අපි දැක්ක පහුගිය කාලේ ඒවා දුර්වල වෙච්චලා මේ රටේ වෙච්ච විනාශය විපත්ති ඒවා නැවතත් වෙන්න ඉඩ තියන්න බෑ. ඊළඟට මෙතන පොල්දුව හන්දියේ ගොවි අරගලයක් යනවා. මට ආරාධනය කරලා එතනට මං ගිහිල්ලා ප්‍රයභාගයක් ගත කරා පහුගිය දිනක. ඒ වෙලාවේ ගොවි මහත්වරු ජාතික ගොවි ජන එකමුතුව කියලා මේ වාර්තාව මට ඉදිරිපත් කරලා ඉල්ලීමක් කරා මේ සභාවේ මේක සභාගත කරන්න කියලා. මම ගරු කතානායකතුමා මේ වාර්තාව මේ සභාවේ සභාගත කරනවා, ගෞරවයෙන් මේක සභාගත කරනවා. ඒක මට ලැබුණ ගෞරවයක් හැටියට මම සලකන්නේ. ඊළඟට අන්තර්පාලන, අන්තර්පාලන කියලා ජනාධිපති යනවා, අගමැති යනවා. ඊළඟට ඒ දෙන්න වෙනුවට දෙන්නෙක්පත් කරන්නත් ඕන ඔය පැත්තේ. අන්තර්පාලනේ දැන් තියෙන විදිහට අපි ඒක ඉන්නේ නැහැ. අපි කැමති නැහැ එහා පැත්තේ හිටපු ඒ මන්ත්‍රීවරු ඇමතිවරුත් එක්ක එකට වැඩ කරන්න. එතකොට අපේ ප්‍රතිපත්තිය අපිට තියාගෙන යන්න බෑ. එතකොට ඒ අන්තර්පාලනයත් ඒ පැත්තේ මෙනවා. එතකොට මම එදා කිව්වා වගේම අලුත් බෝතලය පරණ වයින් ජනාධිපති අගමැති දෙන්න ඇරලා ඊළඟට අපි හිතමු උදාහරණයක් ඇඩියට ජොන්සන් ප්‍රනාන්දු ඇමතිතුමා ජනාධිපති වෙනවා, මහින්දානන්ද ඇමතිතුමා අගමැති වෙනවා. එතකොට මේ අරගලයේ නවතීද, අරගලයේ කෙලවර වෙයිද, ජනතාව කිරිබත් කාලා රසිජ්ජ පත්තු කරලා ආපහු සාධාරණයක ජයග්‍රහණයක් ඇඩිය සමරයිද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. අවසාන වශයෙන් රණවිරුවෝ මේ කාලේ ඉතාම දුෂ්කර පීඩාකාරී රැකියාවක් කරන වගකීමක් දරනවා. ඉතාම දුෂ්කර විදිහට තමයි ඒගොල්ලෝ රාජකාරී ඉෂ්ට කරන්නේ, ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩි වගේ. ඒ වුණත් රණවිරුවන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අරගලය කරන්නේ, මේ විරෝධ පාන්නේ, මේ වර්ජන කරන්නේ ඔයගොල්ලෝගේ නෑදෑයමයි, ඔයගොල්ලෝගේ දෙමව්පියෝ, ඔයගොල්ලොන්ගේ ඔයගොල්ලොන්ට බත සපයන ගොවියෝ, ඔයගොල්ලොන්ගේ සහෝදර සහෝදරියෝ. ඒක හන්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම රැකියාව නැති වෙයි කියලා බයට හරි රැකියාව බේරගන්න ඕන හන්දා හරි කිසිම වෙලාවක මේ අරගල කරන ඇති හිරියර කරන්න එපා. මොකද අරගලේ ජයග්‍රහණය කරනවා රැකියා හිමි කරන්න බෑ ලක්ෂ ගානකගේ, රණවිරු ඔක්කගේම රැකියා හිමි කරන්නත් බෑ, පොලිසිය 60,000ක රැකියා හිමි කරන්නත් බෑ. අහිමි කරොත් මේ අරගලේ ජයග්‍රහණය කරාම නැවතත් ඒ රැකියාව මාස 3-4ක් ඇතුළත අනිවාර්යෙන් ලැබෙනවාමයි. ඒකන්ද ඒව ගැන හිතන්න නැතුව මේ අරගල කරුවන්ට සාධාරණ කිස්ස වෙන විදියට රැකියාව කරන්න, රාජකාරිය කරන්න, යුතුකම ඉෂ්ට කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
වසන්ත යාප බණ්ඩාරමැතිතුමා.
ගරු කථානායකතුමනි, අද දවසේදී ගරු මුදල් අමාත්‍යතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග
බණ්ඩාරමැතිතුමා පොඩ්ඩක් සමාවෙන්න මේ කියන්න.
අර කතානායකතුමා මුදල් ඇමතුමා මෙතන ඉන්නේ ඉඳලා ඔබතුමා කරපු කතාව පිළිබඳව පොඩි පැහැදිලි කර ගැනීමක් ඔබතුමාගේ අවශ්‍යතාවය තු කරන්න පුළුවන්. ඔබතුමා කතානායකතුමා මෙතුමා කිව්වා චීන ණය ප්‍රතිහෝගත කිරීම ගැන කතා කරද්දී ඔවුන් ප්‍රකාශ කළා කියලා මේක ප්‍රතිහෝගත කරන්න බෑ, ණය ගෙවන්න ණයක් දෙනවා කියලා. දැන් ඔබතුමා එක්ක ඊයේ පෙරේදා පැයක් ගාන සාකච්ඡා කරුවා කිව්වා. එතනදී මොකද්ද උනේ ඒක ප්‍රශ්නයක්. අනික දැන් බන්දුලගුණ ඔබතුමා කිව්වා රාජ්‍ය ආයතන වලට ණය දෙන සීමාව 10% ඉඳන් 15% කෙරුවා කියලා. 15% කෙරුවේ ඔබතුමාලගේ ආණ්ඩුවේ දැන් අවුරුද්දකට ඉස්සෙල්ලා. ඒ පිළිබඳව එතුමා යම් කිසි වැරදි ප්‍රකාශයක් තමයි මේ රටට කළේ. ඒ වගේම ඔබතුමා කිව්වා බිලියන 52ක් දැන්ට විදේශ ණය තියෙනවා කියලා. බිලියන 52ක් වහම පසුගිය කාලේ 178යි ඩොලර එක තිබුණේ 178 52කින් අඩු කරපු වැඩි කරපුවාම වෙනවා සාමාන්‍ය 200 කියලා ගත්තොත් කෝටි 10 ලක්ෂයක් විතර සමස්ත ණය. දැන් ඒක 370 වෙලා දැන් කෝටි 18 ලක්ෂයක් පමණ වෙනවා. බිලියන 18000ක් ට්‍රිලියන 18ක් පමණ වෙනවා. එතකොට සමස්ත ණය රුපියල් වලින් ගත්තොත්. එතකොට මේකේ මම දකින්න එකක් තමයි දැන් ඊයේ පෙරේද කතානායකතුමනි මුදල් අමාත්‍යාංශ මහ බැංකුවේ වාර්තාව ඉදිරිපත් කළා. තාම ඒක පාර්ලිමේන්තුවට දුන්නේ නැහැ. ඒ මහ බැංකුව මහ
කතානායකතුමා පරිහදිසි අවස්ථාවකට දෙක දෙනවද? හදිසි වෙලා. හදිසි වෙලා.
ගරු කතානායකතුමනි මේ වෙලාවේ අර පාර්ලිමේන්තුව ඉස්සරහා වැටවල් ගහලා ආරක්ෂාව දාලා තිබුණා. සාමකාමී විරෝධතාවේ හිටපු බුවනකේස් පෙරරා මෙලනි විභීතක පොල්දුවගේ නිරාශන ඇතුළු පිරිසක් දැන් පොලිසිය බලෙන් පැහැරගෙන යනවා. මේ ගැටුමකට යන්න හදන්නේ. මෙහෙම කරන්න දෙන්න එපා ගැටුම් කරන්න මේ දරු ළමයින්ට. මේක වැරදි.
හරි අශෝක අභිසිංහ
අවසන් කරන්න දෙන්න. මුදලමෙතුමා එතකොට අපේ නිදහසෙන් පස්සේ මහ බැංකුව 150 ආරම්භ කෙරුවට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට එනකන් සමස්ත ණය ප්‍රමාණය විදේශ ණය ඩොලර් බිලියන 11යි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා 2014 අපිට බාර දෙද්දි 15 ඩොලර් බිලියන 42යි. 42 11ක් අඩු වුණාම 31යි. එතකොට ඒ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඩොලර් බිලියන 31ක් අරන් තියෙනවා ඒ කාලේ. හැබැයි ඊට පස්සේ යහපාන රජය 2015 ඉඳන් 2019 දක්වා ගත්තාම ඩොලර් බිලියන 54යි. ඒ 54න් 42ක් අඩු වුණාම ඩොලර් බිලියන 12යි. ඒකට සමස්ත නිදහසෙන් පස්සේ මහ බැංකුව ආරම්භ කරුවාට පස්සේ සමස්ත ආණ්ඩු සියල්ලම අරන් තියෙන්නේ ඩොලර් බිලියන 12යි 11යි 23යි. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා සහ රාජපක්ෂ පාලනේ අවුරුදු 11ක් තුල ඩොලර් බිලියන 31යි මේ කාලේ ගත්ත සොප්පකට එක්ක ගත්තාම ඩොලර් බිලියන සාමාන්‍ය 35ක් විතර අරන් තියෙනවා. එතකොට මේ විදේශ ණය වැඩියෙන් අරන් තියෙන්නේ මේ රාජපක්ෂ පාලනේ. ඉතින් මේ පිළිබඳ ඔබතුමා පැහැදිලි කිරීම කරද්දී යම් යම් මේවා අතපසු වෙලා කිව්වා. ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමා පස්සේ කරා හරි දැන් හරි කිරුවොත් හොඳයි. අර චීනයේ ප්‍රශ්නය හා අර 115 එපකර වැඩි වීම පිළිබඳව
මම කරන්නම් ගරු කතානායකතුමනි. මම මට කිසි දෙයක් අතපසු වෙලා නැහැ. මම සියලුම ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ලේඛනවල වසරින් වසරට ගත්ත ණය ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඒකට අනුව ඉතාමත්ම පැහැදිලි 2015 සිට 2019 දක්වා වූ අවුරුදු 4 තුල බිලියන 15ක් ඔබතුමන්ලා ණයට අරන් තියෙනවා. 15ක් 12.5ක් ඔබතුමන්ලා අරන් තියෙනවා ISBs. ටර්ම් ලෝන් තව අරන් තියෙනවා දෙකම ආරක්. හරිද? 15ක් අරන් තියෙනවා. පහුගිය අවුරුදු 20 හා 21 නේ බලන්න මම ඔබට ඉදිරිපත් කළා. ISBs 12 බාරක්. ඒ කියන්නේ ස්වෛරී බඳුන් කර. ඒ ඇරුණාම ටර්ම් ලෝන්. ඒ කියන්නේ කෙටි කාලීන ණය මුදල් අරන් තිබෙනවා. දෙකම එකතු වුණාම 14.8ක්. ඒ එක දෙවෙනි එක ඔබ හරි 20 21 අවුරුදු වලදී කිසිම මුදලක් ණයට අරන් නැහැ. ගෙවලා තියෙන්නේ බිලියන 8ක්. ඒ හින්න තමයි මම කියන්නේ මම ඒක මම උදේ ඉඳලා කිව්වෙත් ඒකයි. අපි කවුද ගත්තේ කවුද ගෙවපු එක නෙවෙයි අවසාන වශයෙන් රජය ගෙවන්න ඕනේ. ඒ හින්දා මේ රටේ මිනිස්සු ගෙවන්න ඕනේ. අපි ඒකට ක්‍රමවේදයක් හදාගමුයි කියන එක තමයි අපි කියන්නේ. ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉතාමත්ම වැදගත්. ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැදගත් IMF එකට යන්න. IMF එකට ගියාට පස්සේ තමයි නැවත වතාවක් අපිට මාකට් එකට යන්න වෙන්නේ. මම එකඟ වෙනවා ගෞරව විපක්ෂ නායකතුමා කිව්ව විදිහට ණය ගත්තයි කියන එක ප්‍රශ්නයක් නැහැ. රටක් වැඩි වෙනකොට ව්‍යාපාරයක් වැඩි වෙනකොට ණය ගන්නවා වගේ. නමුත් ඒ ණය නිසි පරිදි ආයෝජනය කරන්න ඕනේ, කළමනාකරණය කරගන්න ඕනේ, නැවත ගෙවීම සඳහා ක්‍රමවේදයක් තියෙනවා. ඒක හරි. දෙක චීනෙත් සම්බන්ධයෙන් ඔබතුමා කතා කරා. චීනය මට කවදාවත් කිව්වේ නැහැ ඒගොල්ලෝ කළමනාකරණ මේක ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ මුදලක් දෙන්නම් ආපසු ගෙවන්න කියලා. නමුත් පොදුවේ එහෙම එකක් තියෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. එතකොට ඒ ඇරුණාම චීන තානාපතිතුමා කියලා තිබුණා IMF එකට යෑම පිළිබඳව එතුමා එතුමා දුකටපත් වෙනවා කියලා. නමුත් පෙරේද මම එතුමත් එක්ක පැයක්කමාර කතා කරා. එහෙම වාර්තා වෙලා තිබුණා. එතුමා මට කිව්වේ නැහැ. ඒකෙදි එතුමා එකඟ වුණා. චීනය අපි IMF එකට යාම පිළිබඳව සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න, ඒ ක්‍රියාවලිය ඉතා ඉක්මනින් ඉවර කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවයි කියලා ඔවුන් IMF එකේ ප්‍රධාන කොටස්කාරයෙක් හැටියට. ඒක ඉතාමත්ම හොඳ දෙයක්. මොකද ණය ප්‍රතිව්‍යුහගත කිරීම තමයි අපිට දැන් වහාම කළ යුත්තේ. ඒක නැතුව අපිට IMF එකෙන් ආධාර ලැබෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ නිසා මම නැවත වතාවක් කියන්නේ අපිට පුළුවන් අවුරුදු ගාන තර්ක කරන්න කවුද වැඩියෙන් මේකට වග කියන්න ඕනේ, කවුද අඩුවෙන් වග කියන්න ඕනේ කියලා. නමුත් අර සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වාගේ ඒ කිසි දෙයකින් එළියේ ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නැහැ. එකක් මතක තියාගන්න මට බය තියෙන්නේ මේ සාමකාමී මේ උද්ඝෝෂණ කවදාද සාමකාමී වලින් එහාට යන්න පුළුවන් වෙන්නේ. එදාට ඔබ විතරක් නෙවෙයි දැනට මම දන්නවා ගෝටාගෝ හෝම් කියනවා අගමැතිතුමා ඒක අපි ආණ්ඩුවේ ඉන්න හින්දා. නමුත් මම නැවතත් එක්ක වෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා කිව්වාගේ මේ අරගලය සම්පූර්ණ ක්‍රමයට විරුද්ධයි. අවුරුදු 71 පාලනයට විරුද්ධව සමස්ත 225ටම විරුද්ධව ඉන්න මේක තේරුම් අරගෙන අපි මේ අවස්ථාවේදී මේ කළමනාකරණ කරගත යුතුයි කියන එක තමයි මම ඉන්න තැන ඒකට මම කැප වෙලා ඉන්නේ ඒ සඳහා බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි